අපි ඉතුලානි මහත්මිය සාකච්ඡාව පටන් ගන්න කාට හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියමු.
තිරුවන් සරණයි. ඔබ රවි මහත්මය, මං හිතන්නේ ගිය සුමානේ අර මේ ඒ කතා කරපු අර මේ දුක කියනක ගැන අපිට තවදුරටත් කතා කරමු කියලා මේ ධාරදාම කුසල ස්වාමීන් වහන්සේත් මං හිතන්නේ මහින් මහත්මයත් කිව්වා වගේ මතකයක් තියෙනවා. අපි ඒක දිගටම කරගෙන යනවද, තවත් මොන හරි කතා කරනවද ඒ ගැන ටිකක්? ඒ වගේම රවි මහත්මයා, මට හිතුණා පොඩ්ඩක් මේ කතාව කරනකොට පොඩ්ඩක් ඔබතුමාට පුළුවන් නම් අර අපි දැන් කියන්නේ අර බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ අර කියපු ඉපදුනා නම් ඉපදුනෙත් දුකක්මයි, නිරුද්ධ වුනේ දුකක්මයි කියන එකත් අපි පොඩ්ඩක් ඒත් එක්කම කතා කරමුද කියලා. ඒ අපි ඒක ගැන කතා කරපු නිසා ඔබතුමා මොකද හිතන්නේ, අපි ඒක තවදුරටත් කතා කරනවද?
තියෙන මොනවම ගැන කිව්වත් ඔය කතා කරන්නේ දුක ගැන කියන එක ඒ දුක ආර්ය සත්‍ය වෙනවා. ලෝකේ කිසිම දෙයක් ගැන කතා කරන්න බැ දුකෙන් තොරව. ඒ ලෝකේ කිව්වොත් දුක වෙන්න ඕන. අපේ ඕන පෙනෙන්නේ ඒ දුකේ ඥානක් නැති නිසා. ඒක තමයි බුදු කෙනෙක් අපට පැහැදිලි කරලා දෙන්නේ. ඒ නිසා තමයි අපි දුක්ඛේ ඥානං බුද්ධේ ඥානං කියන අංශත් දුක්ඛේ ඥානං අපේ ඥානං වෙලා නැහැ. ලෝකයේ කිව්වත් පංච උපාදානස්කන්ධය කිව්වත් දුක කිව්වත් ස්කන්ධ පහ කිව්වත් ඊළඟට අර සමිද්දි සූත්‍රයේ එන්නේ ලෝකය කිව්වත් සත්වයා කිව්වත් දුක කිව්වත් මාරය කිව්වත් ඒසේ එකම දියක් ඇස තිබුණත් අවි ටික තියෙනවා, රූප තිබුණත් අවි ටික තියෙනවා, කන තිබුණත් අවි ටික තියෙනවා. ඒ කියන්නේ දුක කියන එක, ලෝකය කියන එක, සත්‍යය කියන එක, මාරය කියන එක තියෙනවාමයි මේ ලෝකෙට ඇයිති යම් කිසි දෙයක් තියෙනවා නම් මොනවාද මේ ලෝකෙට ඇයිති? ලෝකය කියන්නේ කියන එක කෙටියෙන්ම කිව්වොත් රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඒකයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා හකුළු වෙලා කියන්නේ, කෙටි කරලා කියන්නේ. පංච උපාදානස්කන්ධ කිව්වොත් ලෝකය, ස්කන්ධ පහ කිව්වොත් ලෝකය, ආයතන කිව්වොත් ලෝකය. ඒ ලෝකය කියන එකට නොවිච්ච සමහර දේවල් තියෙනවා කියලා අපිට හිතෙනවා. මේ ලෝකේ තියෙන හැමම දුක නෙවෙයිනේ කියලා හිතන්න පුරුදු වෙලා තියෙනවා. ඒක අපට පේන්නේ අපේ දුක්ඛේ ඥානයේ අඩුවක් කියන බව. අපි අපේ ඥානයට ගලපන්න හදනවා මේ ලෝකේ සමහර ඒවා දුකයි, සමහර ඒවා දුක නැහැ කියන කතාව කොටෙන්ට රිංගවන්න හදනවා. මොකද අපේ තර්කයට ගැලපෙන්නේ නැති හින්දා. මේ අපේ තර්කයට ගලපන එක නෙමෙයි අපි ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ දුකයි කිව්වනම් ඒක දුක වෙන්නම ඕනයි. අපිට සමහර දේවල් ඉතුරු වුණාට දුක් නොවෙන එක තේරුම් ගන්න ඕන අපේ අවබෝධය අඩුවක් නිසා. මේ ලෝකේ සමහර දේවල් දුක් නැතුව තියෙනවා කියන තැන නෙවෙයි තේරුම් ගන්න ඕන අපේ අවබෝධය අඩුවක් බව. අපේ ප්‍රඥාව මැද හින්දා දුකයි කියලා පේන්නේ නැතිකම. يعني දුක්ඛේ ඥානය කියන එකේ අඩුවක් කියන එක තේරුම් ගන්න. මෙතන අනුසය තියෙන හින්දාමයි ලෝකය හටගන්නේ. අනුසය තියෙන නිසාමයි ලෝකය හටගන්නේ. ඒ මූලික අනුසය වස්තුවක් තියෙනවනේ. රාගානුසය, පටිගානුසය, අවිජ්ජානුසය. රාගානුසය, පටිගානුසය, අවිජ්ජානුසය. තෝ ඔය එකක් හරි තියෙනවා නම් ලෝකේ තියෙනවා. ඔය එකක් හරි තියෙනවා නම් ලෝකේ තියෙතිලා. ඊළඟට ලෝකය කියන එක සංකතයි පටිච්ච සම්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන්. ඔය එකකට හරි නොගැලපෙනවා නම් තේරුම් ගන්න ඕන අපේ අවබෝධය අඩුවක් මිසක්. එක තැනකට හරි නොගැලපෙනවා නම් ඒක අවබෝධය අඩුවක්. ධර්මයේ මෙතනම් කියන්නේ මේකයි, මෙතන කියන්නේ මේකයි කියලා වෙන් කිරීමක් නෙවෙයි අපි කරන්නේ. කරන්න ඕන හැම තැනම කියලා තියෙන්නේ මේ එකම ධර්මතාවය. චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදේ කියන ඒවා. එතෙන්ට එනකන් ඒක තේරුම් ගන්න ඕන. තෙරුවන් සරණයි. මේවයි මොනව හරි තියෙනවා නම් අහන්න.
තෙරුවන් සරණයි රවි මහත්තයා. එතකොට දැන් ඔබතුමා කිව්වා මේ රාගාංශය අවිද්‍යාංශය ඒකත් මේ අවිද්නේ අනුසේවයෙන් තරණ අනුසේවයෙන් කියනවා කියන්නේ පෙර අපි මේ ගත්තු මේ ආයතන හයින්ම ගත්තු දේවල් වල යම් පොඩි මතක තබා ගැනීමක්, ඒ කියන්නේ පොඩ්ඩක් හරි තිබීමත් මේ අනුසේ කාමාංශය, පටිඝාංශය, අවිද්‍යාංශය වශයෙන් තියනවා කියලා කියන්නේ අය ආයතන හයෙන් ගත් දේවල් වල මන ධම්ම අනුසේ වශයෙන් තිබීමක්ද? අන්න ඒක සිත පැහැදිලි කරනවා.
අනුසේ කියන වචනේ තේරුම සංහස එක ප්‍රකට නැහැ. කියන්නේ ඒක එළියට ඇවිල්ලා නැහැ. දැන් ඔන්න මේ මොහොතේ මෙහෙම උදාහරණයක් ගන්න. මේ මොහොතේ දැන් අපිට මේ තරහ ගිහිල්ලා නැහැ. ඒ වුණාට තරහ සෙවසෙන් තියෙනවා. පැහැදිලිද බලන්න?
හරි හරි එහෙම තියෙනවා. ඒ කියන්නේ මේ වෙලාවේ ඒක ක්‍රියාත්මක නොවුනත් එක අනුසේවයෙන් සමාතුල පවතින දෙයක්. ඒකත් එහෙම උත් ඒක අනුසේවයෙන් තියෙනදී ප්‍රහාණය කරන්න පුළුවන් උත්නේ කායම් පස්සනාවින්මද?
ආනුසය කියන එක ඉස්සෙල්ලා තේරුම් ගන්න අපිට ඔය මං කියේ ලෝකය හරි දුක හරි ස්කන්ධ හරි ඔය මොනවා හරි හටගත්තා නම් ඒකේ අනුසය යෙදිලා ඉවරයි. මොකද ප්‍රධාන වශයෙන් රාගානුසය ඒ දේශයට එන්නේ පටිඝානුසය කියනවා. රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය, වේදනා තුනේ ওই අනුසය තුන තියෙනවා. ඒ කියන්නේ දුක් වේදනාවක් දැනුණා නම් ඒකේ පටිඝානුසය යෙදිලා. සුඛ වේදනාවක් දැනුණා නම් රාගානුසය යෙදිලා. එහෙම නැත්නම් අදුක්කම අසුඛ වේදනාවක් හේතුණා නම් එතන අවිඥානුසය යෙදිලා. එතකොට ඒවා යෙදිලා කියන්නේ ප්‍රත්‍ය වේලා වුණාට අපිට ඒක ප්‍රකට නැහැ. අපි ධමෙන් තමයි තේරුම් ගන්න ඕන එතනයි අනුසය යෙදිලාමයි ඔය වේදනා තුනෙන් එකක් හටගatti. ඒකට පිළිබඳව අනුසය යෙදුන් නැත්නම් වේදනා එකක් ගැනවත් කතා කරන්න බැහැයි කියලා. වේදනා ಜಾති තුනෙන් එකක් හරි කිව්වනම් අනුසය ಜಾති තුනෙන් එකක් කියදිලා. සුඛ වේදනාව කිව්වනම් රාගානුසය, දුක්ඛ වේදනාව කිව්වනම් පටිඝානුසය, අදුක්ඛම සුඛ වේදනාව කිව්වනම් අවිජ්ජානුසය. ඒකට ඒ අපිට අනුසය දැකලා නෙමෙයි නේද තේරුම් ගන්න පුළුවන්. වේදනාව දැකලා එතන අනුසය වීතිලා කියලා කියන්න පුළුවන්. ඒක අනුසය කියන එක පේන්නේ නැහැ. ඒ වෙන ධර්මතාවයක් මතයි තාම අනුසය. ඒ කියන්නේ අනුසය අයින් වෙලා නැහැ. දැන් අපි රාගය හරි තරහව හරි නැතුව ඉන්න පුළුවන්. යටපත් කරගෙන ඉන්න පුළුවන්. ඒවා මතුවෙලා නැහැ. අනුසය දුරු නම් එනිසා තමයි දෙවියතාවේ අහන්නේ මේ සත්‍ය උත්සාහ කරන්නේ රාග දේශ දුරු කරන්න උත්සාහ කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ ඒකට කියන රාග දේශ දුරු කරන්න නෙමෙයි උත්සාහ කරන්න ඕන සක්කාය දිට්ඨිය දුරු කරන්න කියලා. එතකොට ඒ අපිට දැන් රාග දේශ වලින් මනින්න බෑ අනුසය දුරු වුණාද නැද්ද කියලා. මොකද දැන් ධානයක් වඩා ගත්තාම අරූපාවචර ධාන මට්ටමට ගියොත් එහෙම රාග දේශ මතුවෙන්නේම නැහැ. හැබැයි අපි දන්නවා දැන් ආලාර කාලාම එහෙම ඒවා මතු නොවුණට අනුසය දුරු වෙලා නැති හින්දා තමයි තාමත් ඒ අදාළ බ්‍රහ්ම ලෝකවල ඉන්නේ. ඉතින් ඒ කල්ප 84000ක් විතර මේවා මතුවෙන්නේ නැතුව ඉන්නවා. මතුවෙන්නේ නැතුව හිටියට අනුසය දුර වෙලා නැති හින්දා කවදා හරි යටපත් කිරීමේ බලය හීන වුණ දවසට ආයේ මතුවෙනවා. මතුවෙනවා කියන්නේ ආයේ කාම ලෝකවලට උපදිනවා. ඒ නිසා තමයි මේ අනුසයම දුරු කරන්න ඒ දුරු කරනවා කියනකොට අර ප්‍රහාණය තේරුම් ගන්න තදංග විස්කම්බණ නෙමෙයි සමුච්ඡේද. දැන් සමුච්ඡේද කියන්නේ ඔන්න අනුසය කපා හැරීම. එහෙම නැත්නම් වෙන්නේ තදංග වශයෙන් විස්කම්බණ වශයෙන් යටපත් වීමක් විතරයි. ඒකට ඒ යටපත් වෙලා අපි හිතමු මාස 6ක් අවුරුද්දක් හිටියා කිසිම රාග සිතක් නැතුව. නැත්නම් කිසිම ද්වේෂ සිතක් නැතුව. ඒත් නේ අනුසය ප්‍රහාණයක් වෙලා නැහැ. මොකද ඒ නිසා තමයි අවුරුද්දකට පස්සේ හරි ආයෙ මේක මතු වෙන්නේ. අනුසය කියන එක තේරුම් ගන්න මේ ප්‍රකට වෙන එකක් නෙවෙයි. අප්‍රකටයි. අර බුදුරජාණන් වහන්සේ ගහක් උදුරා දමන එකේ මේ උපමාව ගන්නවා. අතුකොළ කපා දානවා ඉති කපා දානවා කඳ කපා දානවා මුලින්ම කපා දානවා ඔය මොනවා කළත් ආයේ ලියලන්න පුළුවන්. මොකද අර මුල් ටික ඉතුරු වෙලා ගහයේ අපිට පොළවෙන් උඩට පේන හරිය ඔක්කොම අයින් කළත් නොපෙනෙන මුල් ටික තියෙනවා. ඒ මුල් ටික තමයි අනුසය වෙන්නේ. ඒ මුල් ටික උදුරලා දමනකම් මේක ආයේ ලියලන්න තියෙන හැකියාව නැති වෙන්නේ නැහැ. ඒකට අනුසය කියන එකේ තේරුම මේ විදිහට තේරුම් ගන්න. එහෙනම් අනුසය කියන එක අපිට තේින්නේ නැහැ. ඒ නොපෙනෙන එක සමහර විට ඉතින් ඒ දහමෙන් තේරුම් ගත්තේ නැත්නම් එහෙම සමහර විට කාලයක් ගිහිල්ලා මයිලිට මාස 3-4ක් ගිහිල්ලා අවුරුද්දක් දෙකක් ගිහිල්ලා තමයි මේ අනුසය තියෙන බව දැනගන්න පුළුවන්. මොකද ආයි මේවා මතු වෙනකොට. ඒ නිසා තමයි ඇත්තට මෙන්න මේ අනුසය ධර්මය අඳුරගත්තේ නැති නිසා තමයි මගඵල ලැබුණා කියලා හිතෙන්නේ. දැන් රාග දේශ මතු වෙන්නම නැත්නම් ඔන්න හිතනවා හරි මගඵල ලැබිලා. ඉතින් ඔය සෝවන්න උනා හරි මේ අනාගාමී උනා හරි කියලා හිතාගෙන ඉන්නවා. සමහර විට අවුරුද්දක් දෙකක් ගිහිල්ලා ඔන්න ආයේ කෙලස් මතු වෙන්න ගන්නවා. ඒ මතු වෙන්න ගන්නකොට තමයි තේරෙන්නේ අනේ මේ මගඵල ලැබුවා කිව්වට. අනාගාමී වුණා නම් මේ මතු වෙන්න විදිහක් නැහැ. දැන් මතු වෙනවා. එහෙනම් මේ මෙච්චර කල් හිතාගෙන හිටියේ බොරුවක් නේද රැවටිලා නේද? එතෙන්දි තමන් ඒක පිළිගන්න තමන්ට ශක්තිය නැති වුණොත්, කියන්නේ අනිත් පිරිසට මුහුණ දෙන්න අමාරු නම් දැන් අනිත් කට්ටියට කියලා නම් තියෙන්නේ මම මෙන්න මේ මගපළවල ඉන්නේ කියලා. එයාට ලොකු මානසික ආතතියකට ඒක හේතු වෙනවා. මුහුණ දෙන්න බැහැනේ. ඉතින් හංගගෙන ඉන්න වෙනවා. ඒක එකෙන් ඒ තමන් ඒක පිළිගන්න නිහතමානී උනේ නැත්නම් එහෙම ඉතින් මේ මානසික රෝගී තත්ත්වයකටපත් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි එතෙන්දි හරි පිළිගත්තොත් අනේ තාම මේ හිතාගෙන හිටියේ ඒක බොරු මාර්ගේ වඩන්න තියෙනවා කියලා නිහතමානී වුණොත් ඒ තමන්ට මාර්ගයේ උපද්ද ගැනීම හැකියාව තියෙනවා අර දෘෂ්ටි ආයෙන් කරලා. ඉතින් මේ අනුසය කියන එක ඒ බුදුදහමේ විතරයි ඒක සඳහන් වෙන්නේ. දානිතය උත්සාහ කළේ මේව නැතුව ඉන්න. ඒ නැතුව ඉඳීම නෙමෙයි බුදුදහමේ පෙන්නන්නේ. මේ තියන ඒව නැති කර ගැනීම සය දුරුණා කියලා එකක් නැහැ. අනුසය දුරුණා නම් දැන් ඔන්න අපිට හිතෙනවා ඔන්න ඉස්සර තරහ ගියා දැන් මාර්ගේ වැඩපු හින්දා තරහ යන්නේ නැහැ. ඉස්සර රාග සිත් ආවා දැන් රාග සිත් වෙන්නේ නැහැ. ඒක අත්දකිනවා. ඒ අත්දැක්කා කියන්නේ අනුසය දුරුණා නෙවි. ඒක තේරුම් ගන්නවා. අනුසය කියන්නේ මේ කාලයක් ගිහිල්ලා හරි ආයේ මතුවෙන්න පුළුවන්කම. ඒක දකින්න එක විදිහක් තමයි ඉස්සර තිබුණා දැන් නැහැ කියන එක අවබෝධි නෙවි කියන එක. ඇයි අවබෝධන වෙන්නේ? නැහැ කියන්නේ මොකද්ද? නැහැ කියන එකෙන් අරක ඉතරදිලා. ඒක තමයි ඒ දෙයක් තියනවා කිව්වත් නැහැ කිව්වත්, සක්කාය දිට්ඨිය තියනවා කිව්වත් සක්කාය දිට්ඨිය නැහැ කිව්වත් ඒ සක්කාය දිට්ඨියමයි. රාගය තියනවා කිව්වත් රාගය නැහැ කිව්වත් ඒ සක්කාය දිට්ඨියමයි, අනුසයමයි. ඒකට ඒක ඇසුර හිටියක් නැතුව හිටියක් ඒක මඟපල ලැබීම නෙවෙයි. එතන තමයි ඔය තීරුම් ගන්න අපහසු දැන. හුඟක් අය දැන් මාර්ගේ වැඩනකොට ඉස්සර තිබුණා දැන් නැහැ කියලා ඔන්න හිතනවා දැන් හරි. එහෙම නෙවෙයි. එහෙම වෙන්නේ මේ ඵල අවස්ථාවේදී ඵලයක් ලැබුවාම තමයි අනුසය දුරුණා කියන්නේ. අපි අර ඉස්සෙල්ලත් මම හිතන්නේ අන්තිමට කියන්නට එහුණ ස්වාමීන් වහන්සේ ඒක දේශනා කරන අර මානානුසය එහෙම නැහැයි කියන්න පුළුවන් අරහත් ත්‍ත්වෙ විතරයි. ඒක මෙහාදී නෙවෙයි. ඥානාගාමි ත්‍ත්වෙදී ඔය රාග්දේශ මුකුත් මතු වෙන්නේ නැහැ නේ. එුණාට අනුසය කියන්නේ. එද අනුසය කියන්නේ ඕක නමක් විතරයි. ඕක දැන් මේ අනුසය තියෙන්නේ කොහෙද ඕක හොයලා නැති කරන්න ඕන කියලා ගිහිල්ලා බෑ. ඒක හම්බ වෙන්නේත් නැහැ, නැති කරන්නත් බැහැ.
මේක අපෝ සූත්‍රනේ
වැඩ පිළිතර. ඒක සූත්‍ර ටික අරගෙන ඒක මේ ඒ වචන වලින් කරන්න ගිහිල්ලා මේක හරියන්නේ නැහැ. දානුසය තියනවාද කියලා බලාගන්න විදිහ තමයි ස්කන්ධ හතගත්තද. රූප වේදනා සංඥා සංකාර විඥාන හටගත්තද? හටගත්තා නෑ ඒක අනුසයේ තියෙන. නැත්තම් වේදනාවක් හටගත්තද? සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛම සුඛ වේදනා තුනෙන් එකක් හටගත්තද? ඒ හටගත්තා නම් අනුසයේ තියෙන අපි කැමති වුණත් නැති වුණත් ඒක එහෙමමයි. ඒ දෙයක් හටගත්තද? තව ටිකක් Tamanට බලා ගන්න පුළුවන්. මරණය කියන එක හටගත්තද? ජාතිය කියන එක හටගත්තද? එහෙනම් අනුසයයි තියෙනවා. ඒ රපි ජාතිය
පංච උපාදාන කියන්නේ කොහොමද කියන්නේ?
පංච ප්‍රධානස්කන්ධය ගැන කතා කරන්න පුළුවන් අනුසය නිසා.
නිසා
පහ පැත්තකින් තියන්නක රූපයක් ගැන කතා කරනවා නම් අනුසය යෙදිලාමයි. ලෝකෙට අහුවෙලාමයි. රූපය තියෙනවා කිව්වත් රූපය නැති වුණා කිව්වත් රූපය ඇති වුණේ මෙහෙමයි කිව්වත් ඒ හැම එකෙම අපි රූපයක් පිළි අරගෙනනේ කතා කරන්නේ. ඉතින් ඒ ලෝකෙට අහු වෙලා ඉතින් ඒක ඒක අපි තර්කෙන් අනුසය නැහැ කිව්වට වැඩක් නැහැ. ඒ තේරුම් ගන්න තියෙන්නේ ඒක තම يعني රහත් වෙලා නැහැ කියනවා.
එතකොට මේ අරහත් භාවයේදී තමයි මේ අනුසය සම්පූර්ණයම දුරු වෙලා යන්නේ. එහෙම නේද?
ඔව් එහෙම තමයි ධර්මයේ තියෙන්නේ. ධර්මයේ තියෙන්නේ එහෙම තමයි. ඉතින් අර සංයෝජන 10ම සමුච්ඡේද වශයෙන් කියන්නේ ආයේ ඒක එතන හටගන්නේ කියන්නේ නිරෝධ ධර්මයක් ඒක. දැන් නිරෝධ ධර්මයක් කියලා දැන ගැනීමයි නිරෝධ කිරීමයි දෙකක්. හටගෙන නැති ධර්මයක් කියලා දැන ගැනීමයි ඒ තත්ත්වයටපත් වීමයි දෙකක්. මගපල ලැබුවා රහත් තත්ත්වයටපත් වුණා කියන්නේ ඒක ප්‍රහාණය වෙලා ඉවරයි. ආයේ උපදින්නෙම නැහැ. උපදින් නැත්නම් අපිට ඒක නැහැ කියලා කියන්න තීරණන්නේ නැහැ. ඉපදුණක් නැහැ කියන්න පුළුවන්. ඒක අදාළ නැති වෙනවා. අදාළ නැති වෙනවා. අර දැන් වතුරේ බල්ලා කියන එක අපිට අදාළ නැහැ. බල්ලට ඒක අදාළයි. බල්ලා ඉන්නවා කියන්න පුළුවන් නැහැ කියන්න පුළුවන්. අපිට ඒක අදාළ නැහැ. මොකද උපදින්නේ. උපදින්නේ හේතු නැහැ. උපදින්න හේතු නැහැ කියන මට්ටම තමයි නිරෝධය කියන්නේ. හටගත්තු දේ නැති කරන එක එතකොට හේතු නැතිලා නෙමෙයි. හටගන්න හේතු යෙදිලානේ. හේතු යෙදුනහම ඒකට තමයි අනුසය කියන එක දුර වෙලා නැහැ කියන්නේ. දැන් මට සක්කාය දිට්ඨිය නැහැ කියලා සක්කාය දිට්ඨිය ගැන කතා කරනවා කියන්නේ ඒකට අනුසය යෙදිලා.
එතන සංචිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන එකදී දුක්ඛ කියන එක උපදින්න ඔය සම්පූර්ණ වාක්‍යය තමයි මේ අනුසය කියන එක පවතිනවාමයි. ඒක තමයි හරි.
ඔව් පංච උපාදානස්කන්ධේ එකක් හරි ගැන අපිට කතා කරන්න පුළුවන් නම් ඒ කියන්නේ ඒක නිරෝධ නෙවෙයිනේ. රූපය ගැන කතා කරනවා කියන්නේ රූපේ නිරෝධ වෙලා නැහැනේ. බල්ලා ගැන කතා කරන්න පුළුවන් නම් බල්ලෙක් නැහැ කියලා හරි කතා කරන්න පුළුවන් කියන්නේ බල්ලා නිරෝධ වෙලාද නැහැ. නිරෝධ කියන්නේ ඉපදිලා නැති වෙන. නැහැ ඉපදිලා නැත්නම් ඉතින් ඒක ගැන කතා කරන්න බෑ. ඉපදිලා නැත්නම් මම එදත් කිව්වා ඒක කියන වචනේ යෙදෙන්න බෑ. ඒ කියන්නේ මොකද්ද ඉපදිලා නැත්තේ කියන ප්‍රශ්නය අදාළ නැහැ. දැන් අපිට තියෙන්නේ අපිට තියෙන ඉපදුනේ නැත්තේ මේක කියලා කියන්න පුළුවන්. මේක ඉපදිලා නැහැ කියනකොට මේක උපද්දලා ඉවරයි. ඒ කියන්නේ නැහැ. ඒක තමයි අර නැති ප්‍රත්‍යයෙන් අහුවෙලා. අවිගත ප්‍රත්‍යයෙන් අහුවෙලා. නිදෙලා නැති බව අහුවෙලා.
ඒ අත්යෙන්ම රවි මාත දැන් අපි හිතුවොත් දැන් මා තුල අනුසය තියෙන ප්‍රකට වෙලා නැහැ මාතුල අනුසය තියෙනවා කියලා ගත්තත් ඒත් අපි සියුම්ව යනවා මිත්‍යා දෘෂ්ටියකට මේ අපි මේ පුතග්ජන කෝණයෙන් බලන ඉන්නේ මහත්තයා ඒක ප්‍රකට වෙන අවස්ථාවක කතා කරන ඇරෙන්න මාතුල විද්‍යාව තියෙන මාතුල අනුසය තියෙනවා ගබඩා වෙලා තියෙනවා වගේ හැඟීමකට යනවා නේද ඒකට එතනත් අපි අහුවෙනවා කියන අදහසක් වගේ මට
තියෙනවා ඊටත් වඩා සියුම් හොතමා කියන එක හරියටම හරි මාතුල අනුසය තියෙනවා කිව්වත් කොහොමත් ඒක අහු වෙලා ඊටත් වඩා තියෝ මාතුල අනුසය නැහැ කියලා කියනවනේ. ඔන්න ඔය අනුසය දැන් කැඩිලා ඉවරයි කියනවා නම් ඒත් අනුසය තියෙනවා. ඔන්න ඔක තමයි නේ. ඒකත් අපහසු දෙන. දැන් අපිට වෙන්නේ ඔන්න තියෙන එක ප්‍රකට වෙන හින්දා නැති වුණහන් නැහැ කියලා කියන්න යනවා. ඒ නැහැ කීම තුලත් ආයේක ඉපදිලා කියලා තේින්නේ නැහැ. මේක තමයි අර නත්ති ප්‍රත්‍ය අවිජත ප්‍රත්‍ය කියලා කියන්නේ. නැති කියන්නේ නැහැ කියන එක, අවිගත කියන්නේ නිදිලා නැහැ කියන එක.
දැන් ඔබතුමා මුලින්ම සඳහන් කළා වගේ ඒක කතා කරන්න පුළුවන් උපදින දෙයක් සම්බන්ධ විතරයි නේද? ඒ කියන්නේ හත ගන්න දෙයකට අනුසේදිලා කියලා කියන්න පුළුවන් එකක් ඉන් අර කොයි
හත ගත්තනම් අනුසේයේදිලාමයි. අම්මේ කියන්නේ හත නොගත්තත් අනුසේයේදිලා කියලා. ඒක
සියුම්.
දැන් අර අවුරුදු ගානකට හත නොගන්න පුළුවන්. ඒත් අනුසේයේදිලා කල්ප ගානකට හත නොගන්න පුළුවන්. අරුකාචර බ්‍රහ්ම ලෝකයක ගිය කල්ප 84000ක් දක්වා උපදින්නේ නැහැ. අයතපත් එක. ඒ වුණාට අනුසය දුරු වෙලා නැහැ. ඉතින් පළවෙනි දේ තමයි හත ගත්තනම් අනිවාර්යෙන් අනුසය යෙදිලා. දෙවෙනි කරුණ තමයි හත නොගත්තනම් ඒත් අනුසය යෙදිලා. දැන් නිරෝධ ධර්මයේ කියන එකේ හත ගැනීමක්වත් හත නොගැනීමක්වත් දෙකම අදාළ නැහැ. ඒ ප්‍රහාණය කියන එක සමුච්ඡේද මට්ටමේ. දැන් ඒක දාන්න ඕන අපි තව තේරුම් ගන්න පුළුවන්. දැන් අපි ඕක අපි ධර්ම කරුණු ඉදරමන් අර ජාති පච්චය ජරා මරණ කියන එකේ කතා කළේ. දැන් ජාතිය කියන එකයි මරණය කියන එකයි වෙන වෙන ධර්මතා දෙකක් නම් ජාතිය ඇති කල්හිමයි මරණය. ඒ කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති කියන ධර්මතාවය. දැන් මරණයක් ගැන කතා කරන්න බෑ ජාතිය නැතුව. මෙහෙම කියනකොට අපේ අර තර්කයට අපි ගලප ගන්නවා. ඒකට මේ අදහස එන්නේ නැහැ. මොකද අපිට ජාතිය කියන්නේ ස්කන්ධයන්ගේ හට ගැනීම, මරණය කියන්නේ ස්කන්ධයන්ගේ විනාශ වීම. ඉතින් එතකොට තර්කයට නම් ගැලපෙනවා. ඉතින් හටගත්තේ නැත්නම් විනාශ වෙන්න බැහැනේ. ඒ ප්‍රශ්නේ තියෙන්නේ අපි හට ගැනීම තියෙන්නේ අතීතේ, විනාශ වීම තියෙන්නේ අනාගතේ. එතකොට ඒ දෙකම නෙවෙයි මේ කතා කරන්නේ. මත එහෙම කතා කරනකොටම කාලයට අහු වෙනවා. අපිට කතා කරන්න පුළුවන් වෙන්න ඕන හට ගැනීම තුලම මරණය. කාලයක් ගිහිල්ලා නෙමෙයි. හට ගැනීම කියන ධර්මතාවය තියනා නම් එතනම මරණය කියන ධර්මතාවයි. නැත්නම් සති ඉඳන් හොති කියන විදිහට. එතෙන්දිත් හිතනවා මේ ක්ෂණිකව ඇතිවීමක් නැතිවීමක් නේද මේ කියන්නේ කියලා. ඒක නෙවෙයි මේ කියන්නේ. හරි ඇතිවීම කියන්නේ නැතිවීමේ ප්‍රතිවිරුද්ධ. හරි ওই දෙක එකට යෙදෙන්න බෑ. ඒ වුණාට ඒකට යෙදෙනවායි පටිච්ච සමුප්පන්නයි. ඉනස්සෙන් ප්‍රති ඉදන් හොති. ඒක ලෝකයාට තේරුම් ගන්නත් බෑ, තේරුම් කරන්නත් බෑ. ඒක තේරුම් ගන්න ඕන අපි හිතන් ඉන්න ජාතිය කියන කතන්දරේ නෙවෙයි මේ. මොකද්ද මෙතන ජාතිය කියන්නේ? මරණය කියන ධර්මතාවය ඉපදුවා. මරණය කියන ධර්මතාවය ඉපදුවා. ඒ මරණය කියන එකත් සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාවත්තේ. ඒත් මරණය කියන එක කතා කරන්න පුළුවන් මරණය කියන එක උපදින මරණය කියන ධර්මතාවය කියන එක ගැන කතා කරන්න පුළුවන් මරණය කියන ධර්මතාවය උපදින ප්‍රත්‍ය යෙදුන නිසා. එතන අනුසය කියන එක යෙදිලා. අනුසය කියන එක යෙදිලා ඒ අනුසය අපිට හම්බ වෙන්නේ නැහැ. අනුසය කියන්නේ දකින්න බැහැ කියන එක තමයි අනුසය කියන්නේ. හැංගිලා. අනුසය හොයන්න ගියාට අනුසය අහුවෙන්නේ නැහැ. අපි මරණය තියනවා හෝ මරණය නැහැ හෝ කියන්න ගිහින් මරණය කියන එක ඉපදුනා නම් අපි දන්නව නැහැ. අනුසයේදීලා අනුසය විතරක් නෙමෙයි අපිට ප්‍රකට වෙන ප්‍රත්‍ය ටිකක් තියෙනවා. මේ අනුසය ප්‍රකට නැහැනේ. ඒක අඩු ගානේ අපිට මේ මේක උපදින්න ප්‍රකට උඩ ධර්මතාව ටිකවත් හොයා ගැනීම තමයි අපි යම් කිසි මට්ටමක සමුදය ධම්මානුපස්සී. ඒකයි මං කියේ මාර්ගයේ වැඩිමෙන් කියන එක එක. මාර්ගයේ වඩන්නේ අපිට පුළුවන් විදිහට සමුදය හොයා ගන්නවනේ සමුදය ධම්මානුපස්සී. ඒක සමුදය දැකලා සමුදය නොයදෙන මට්ටමකට ආපු දවසට තමයි ඒක උපදින්නේ කියන්නේ. ඒක අපි සමුදය තේරුම් ගන්නවා නම් අපිට ලෝකෙට ඇති මට්ටමින් හේතුප්‍රත්‍ය හම්බ වුණාට ඒක යන්න ඕන අවිද්‍යාව දක්වාම. ඒක අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා තේරුම් ගත්ත දවසට මොන නුවණක් එනවා මේ මරණය කියන එක අපිට ඉපදිලා තියෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය වෙලානේ. අවිද්‍යාව ප්‍රත්‍ය නොවුන මනසකට අවිද්‍යාව ප්‍රත්‍ය වුණේ නැහැ කියන්නේ රහත් වෙලා දෙන්න ඕන නේද? රහත් වෙන මනසට මරණය කියන ධර්මතාවය උපදින්න විදිහක් නැහැ. මොකද ඒක නිරෝධ ධර්මයක්. ඒක අදාළ නැහැ එතකොට. ඉපදුන්නේ නැහැ කියන්නේ අදාළ නැහැ. ඒකට මරණය ඉක්මවා ගිහිල්ලා. පැහැදිලිද? ඔන්නෝ ඒ වගේ ධර්මතාවයක් මේක කියන එක තේරුම් ගන්න ඕනේ. මේ අපි කතා කරන මට්ටමින් ගොඩාක් එහාට ගිය මට්ටමක් මේ නිරෝධ ධර්මයක් කියලා තේරුම් ගැනීම. නිරෝධ ධර්මයක් කියලා තේරුම් ගන්නකොට මොකද්ද නිරෝධ කියන කතාව අදාළ නැහැ. ඉපදිලා නැහැ. තේරුම් ගන්න.
මේ අවසරයි සර්වන් සන්නබුතුමාට මහත්මයා දැන් මෙහෙම හිතුවත් අවිද්‍යාව සම්පූර්ණයෙන් දුර වෙනකන් අපිට ඔය අනුසය ධර්මයන් ප්‍රකට වීමේ හැකියාව තියෙනවා. එතකොට මේ මාර්ගඵල එක එක අවස්ථාව
එතන පොඩ්ඩක් නිවැරදි කරන්න. අනුසය කියන්නේම ප්‍රකට නොවන බව. එහෙනම් මතක තියාගන්න. දැන් රාගය ප්‍රකට වෙනවා, රාගානුසය ප්‍රකට නැහැ. ඒකයි ඒකට අනුසය කියන නම දෙන්නේ. හඳ අහන්න.
සමවන්න. එතකොට දැන් කියන්නේ ඉඩකඩ තියනවා මේක ප්‍රකට නොවනට. ඒ අවස්ථාවනේ. එතකොට මාත්මයා දැන් අපි මාර්ගයේ වඩාගෙන යනකොට කෙනෙකුට ඔය එක එක පළවෙනි සෝවාන් සකදාගාමි ආදී මාර්ගඵල ලබන කෙනාට ඥානයක් එනවානේ, ඥානයක් උපදිනවනේ මම මේ දේවල් ප්‍රහාණය කළා කියලා. එන්නේ තත්වයට ආවොත් තමයි අපිට දැනගන්න පුළුවන් කෙනෙකුට දැනගන්න පුළුවන් වෙන්නේ එයාගේ මේ කෙලස් දුර වෙලා කියන දැනුම. එතෙක් අපිට හිතන්න බෑ මේක දුර වෙලා නෑ, මේ අනුසය තියෙනවා කියලා අපිට හිතාගෙන යන්නම් වෙන්නේ. අපේ අනුසය ධර්මයන් තියෙනවා, කොයි අවස්ථාවක හෝ ඉඩ අවස්ථාවක් ලැබුණ වෙලාවකදී මේක ප්‍රකට වෙන්න ඉඩකඩ තියෙනවා කියන අදහසක් කිව්වොත් මාත්
ඔව් ඒක ටිකක් ඉක්තුයි. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ අපි මොන විදිහට විස්තර කරන්න ගියත් මේක වචනෙන් කියනකොට කොහෙන් හරි අහුවෙනවා. එහෙනම් මේ ඒකේ අර දැන් මොන මගේ මේ අනුසය දුරු වුණා කියලා දැන ගැනීම මාර්ගඵල කිව්වට එහෙම එකකුත් නෙවෙයි යෝක. එහෙනම් අනුසය දුරු වුණා කියන්නේ ඒක ගැන කතා කරන්න විදිහක් නැහැ. මේක දුරු කළා කියලා කතා කරන්න විදිහක් නැහැ. ඒක අදාළ නැහැ.
සමවන් මාත්මයා අද අනුසය දුරු වුණා කියලා හිතන මට්ටමෙන් නෙමෙයි, ඒක අනිත් පැත්තෙන් එන්න ඕනේ. මඟපල ලැබුවම මේකයි කියන මට්ටමෙන් එන්න ඕනේ කියන එකයි මගේ අදහස. කියන්නේ මට මේ
ඒක තමයි කියුවේ. ඒක වචනෙන් කියන්න අමාරුයි. අදහස එන්න ඕන. ඒක ගැන කිසිම අදාළත්වයක් නැහැ. අපිට උදාහරණ වලින්ම තමයි කියන්න තියෙන්නේ. දැන් අපිට ඔන්න මෙහෙම හිතන්නකෝ. දැන් මම සෝවාන් වුණාද නැද්ද? කොහොම හරි සෝවාන් වෙන්න ඕන කියලානේ හැමදේම කරන්නේ සමහර විට. මාර්ගය වඩන්නේ හරි, මේ ධර්ම සාකච්ඡා වලට එන්නේ හරි, සෝවාන් වෙන්න කියලා අපි හිතමු. එතකොට වෙලාවට හිතෙනවා දැන් සෝවාන් වුණා කියලා. ඒක ඒ දෙකම. සාම සෝවාන් වෙලා නැහැ කියලා හිතෙන එකයි දැන් සෝවාන් වුණා කියන එකෙයි ඒ දෙකේම අනුසයේදීලා. සෝවන් වෙලා නැත්නම් අනුසයේදීලා කියන එක අපිට හිතා ගන්න පුළුවන්. සෝවන් වුණාම කොහොමද අනුසයේදෙන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. හැබැයි එහෙම හිතන තාක්කල් සෝවන් වුණා කියලා හිතන තාක්කල් එතනත් අනුසයේදීලා ඳවක තමයි මේ අනුසයේ තියෙන සියුම් බව. එතකොට ප්‍රශ්න එනවා එහෙනම් අනුසය දුඩහන් කොහොමද දැනගන්නේ? කොහොමද දැනගන්නේ?
අනුසය දුන්න
හත තමයි නිරෝධ ධර්මය තුලදී තමයි අනුසය නිරෝධ ධර්මය කිව්වත් ඒ අනුසය තියෙනවා. ඒත් තමසේ පවතින තමයි නිරෝධ ධර්මය කියලා කියන්නේ. ඔතන නිරෝධ ධර්මය කියලා කියන්නේ
ඔව් ඒ නිසා තමයි නිවනත් අපිට මඤ්ඤණාවක් කියලා කියන්නේ. නිවනත්
ආයි ඒක ඔව් හා ඒකත් අනුසේ ඇතුව තමයි මේ නිවන කියන එකත් හොයන්නේ
නේද? ඒ වගේ අනිවාර්යෙන්ම අපි කතා කරන්නේ තාම මේ මඤ්ඤණාවක් මයි
අනුසේ
මයි. ඔව්. ඒතරත් අනුසේ කියන වචනේ දැන් පාඩම් කරගන්න එපා. අනුසේ ධර්මයෙන් මේක කියලා කියන්න එපා. ඒ අපි තව තීරිය එකක් හදනවා. එහෙම නෙමෙයි ඒක වෙන්න ඕන. අනුසේ කියලා එකක් හරි අපිට හත ගන්න ඕන. නිරෝධය කියලා එකක් හරි හට ගන්නා නම් ඒකත් සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන ධර්මතාවයට දාන. නිරෝධ ධර්මයක් බව නොදන්න කමමයි. නිරෝධ උඩා නම් ඒක ඉතින් අදාළත් යන්නේ නැහැ. ඇයි අපිට ඔච්චර ඕක ගැන කතා කරන්න ඕන කම තියෙන්නේ? මට ඔතනින් හෙව්වනම් ඕකට උත්තරේ ටිකක් අහුවෙයි කියලා මට හිතෙනවා. පෙරවන් සරණයි.
රයතන නිරෝධ ධර්මය කියලා කිව්වහම සාමාන්‍ය අපි මේ ආයතන හයෙන්ම ගනු ලබන්නේ යම් දැන් අපි කිව්වොත් පිට කෝපය කියලා කිව්වොත් ඒකේ නාම ධර්මයේ විතරයි. එතන ඒක සංඥාවක් තමයි අපි මේ කෝපය කියන එක හට ගැනීම. එතකොට අපි අපේ තුලින් අපි එළියට දාන්නේ යම් දෙක නාම ධර්මයක් පමණයි. ඒතුව සංඥාවක් හට ගන්නවද අපි කිව්වොත් එම් බාහිරේ කෝපය අර කෝපය මගේ කියලා කිව්වොත් ඒතුව අපි මේ ඇතුලෙන් අපි බාහිරයට දැම්මා වචන ටිකක්. ඒ වචන ටිකේ සංඥාවක් තමයි අපි මේ කෝපය කියලා කිව්වේ. ඒක බාහිරෙන් තිබිලා ඒක ඇතුළට ගන්නකොටත් ඒත් අපි ගන්නේ මේ වචන ටිකක් පමණයි. ඒ තුලත් මේ අර කෝපය කියන සංඥාවක් පමණයි. එතකොට මේ අර සංඥාව කියන එක දැන් වචනේ තුල තියෙන කෝපය කියන සංඥාව තේරුම් කරගත්තා නම් මෙතන ඇත්ත වශයෙන්ම අපි අපෙන් එදියට දෙන්නේ එදියෙන් අපිට ගන්නෙත් නිකන් කිසි වචන ටිකක් පමණයි. ඔන්න ඔතනද මේ නිරෝධතාවයේ ටිකක් සිත් වෙනවද?
ඔබ මේ අනිත් අදහස් ප්‍රකාශ කරන්න බලන්න. මොනවාද හිතන්නේ මේ ගැන?
පෙරවන් සරණයි රවි මහත්තයා, මට හිතෙන්නේ දැන් අපි අංශය කියනකොට අංශය ඇති වෙන්න පංච උපාදානස්කන්ධය අංශය තියනවා නම් පංච උපාදානස්කන්ධය හත ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා සංකීර්ණ පංච උපාදානස්කන්ධය දුක්ඛ කියලා. අපිට මෙතන දුක කියන එක තමයි ඒක තමයි උලුප්පල ගන්න තියෙන්නේ. එතකොට මේ සංසාර දුක කියන එක අපි අත්දැක්කොත් එහෙම එතකොට ඒකට පස්ස හේතුව අවිද්‍යාව කියලා දැක්කොත් අපිට රූපය පිරිසිඳ දකින්න පුළුවන්. එතකොට අනිත් ඒක දැක්කොත් අනිත් ඡන්ද ටිකක් හටගන්නේ නැනේ ඒ වගේ එකක් නේද කියලා. එතකොට පටිච්චසමුප්පාදයට අනුව මේ ඇතිකල්ලි මේ වෙනවා කියුවම අර ඒ දෙකම සමාවෙන්නේ එකම තැන තියෙන එකක් නේ. කාලයකට නැතුව එහෙම නිහිල්ලා මෙතන අවබෝධ කරගන්න ලේසියක් තියෙනවා කියලා මට හිතෙනවා. තෙරුවන් සරණයි.
ඒතන පිට ඒයි වැදගත් වෙන තැනක් තමයි ඔබතුමිය මතු කළේ. අපේ මාර්ගය හරිද වැරදිද කියන එක නේ අපිට අවශ්‍ය. ගා විද්‍යාවද නැද්ද, නිරෝධද නැද්ද, අනුසයද නැද්ද කියන කතාව නෙවෙයි. කරන්න ඕන මොකක්ද? එතකොට රූපයක් පිළිතනවා නම් දැන් තේරුම් ගන්න ඕන අපි කොච්චර තර්ක කළත් තාම අපිට කරන්න දෙයක් තියෙනවා. වේදනාවක් පිළිතනවා නම් තවමත් මේ ওই කෙලෙස් ටික යෙදিলা. අනේ එතනින් බැලුවම හරි. ඔව හටනව ගන්න දවසක් ඊට ඔය නිරෝධ ධර්ම කියලා දැක්ක දවසට මේ හටගන්නේ නැත්තේ. දැන් වතුරේ බලලා නිරෝධ ධර්මයක් කියලා තීරුංග ගත්ත දවසට ඔක උපදින එක නවති. නැතුව ඉතින් ඔක මොන තර්කෙන් දාලා හිතුවත් උපදින එක නවතින්නේ නැහැ. මේ මාර්ගය වටහා ගන්න මේ කරන්න ඕන මොකද්ද කියලා අදහසක් ගන්න තමයි මේ මම කතා කරන්නේ. නැතුව කරක ගැන තර්ක කර කර ඉන්න නෙමෙයි ඔක මොකද්ද මේක මොකද්ද කියන එක නෙමෙයි වැදගත්. සර්වන් සරණයි.
මේ ඔබතුමා කලින් පොඩි සඳහනක් කරා අද අර ජාතිකත්වයෙන් ජරා මරණය කියන එකට දැන් ජාතිය සහ ජරා මරණය වෙන වෙනම කාරණා දෙකක් හැටියට හම්බෙන්නේ ලෝකේ ඉන්න කෙනාට. එතකොට දැන් මරණය කියන කාරණාව අපිට ගෝචරත්වයෙන්, ඒ කියන්නේ ගෝචර වෙන අරමුණක් හැටියට හම්බ වෙනකොට, ඒ කියන්නේ හට ගැනීමක් කියන තැනකින් සම්බන්ධ කරාම දේශනාවක් අසපු නිසා මට මේ පැහැදිලිවීමක් සුදු පැහැදිලිවීමක් ආවා. ඒකයි ඒ ගැන එහෙම කතා කරන්නේ. එතකොට අර ගෝචරත්වයක් එක්ක ඒ ස්කන්ධ පංච උපාදාන ස්කන්ධේ හට ගැනීමක් සිදු වෙනකොටනේ අපි ඒක දැනගන්නේ. එතකොට තමයි බුදුරජාන් වහන්සේ ඒ කියන්නේ අන්තර්ගත කරලා තියෙන දුක්ඛ සත්‍යයට ජාතික දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණය කියන ඒ සියල්ලම දුක්ඛ සත්‍යයට ඇතුළත් කරලා තියෙනවා. එතකොට අපි මේ දෙක වෙන වෙනම ගන්නටුව සම්බන්ධ කිරීමේදී අපිට මරණය ගෝචරත්වය එනකොට තමයි හට ගැනීම, සංඥාන්ගේ හට ගැනීමක් සමග තමයි ගෝචරත්වය එන්නේ. එතකොට අපිට ජාති ප්‍රත්‍යයෙන් ජාති ඇතිතන ජරා මරණය ඇත කියලා න්‍යායට ඒ ගැන හිතාන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම එතකොට ජාතිය කියන එක නිත්‍ය දෙයක් හැටියට ගන්න බෑ. ජාති ප්‍රත්‍යයෙන්
මම අහුවොත් ඒක තව ටිකක් පැහැදිලි කරන්න. දැන් මොනවා හටගන්න තැනද මරණය?
අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඒ හේතු හටගන්න පංච උපාදාන ස්කන්ධ ධර්මය හටගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහ හටගන්න තැන. ඒක සංකීප වෙන පංච උපාදාන ස්කන්ධා දුක්ඛ කෙටියෙන් හකුල්ලා කිව්වේ ඒක දුක කියන කාරණාව.
මම අහන්නේ දැන් දුක කියන එක පොඩ්ඩකට පැත්තකින් දෙනවා. දැන් මරණය ගැනනේ කතා කරන්නේ. මරණය තියෙන්නේ මොනවා හටගන්න තැනද කියන එක බලන්න.
ඒ පංච උපාදාන ස්කන්ධය හටගන්න තැන.
මේ ගැන අනිත්‍යයට මොනවද හිතන්නේ? ඊට වඩා වෙනස් අදහසක් එන්නේම නැද්ද?
ඉදදීම ඇති තැන මරණය.
එවිට ඉදදීම කිව්වේ හට ගැනීම, පංච උපාදාන ස්කන්ධය හට ගැනීම.
සිරුවන් සරණයි. භවයේ ඇතිතන අපි යමක් තියනවායි කියලා ගත්තොත් එතකොට එතන ඉපදීමක් ඇති වෙනවා. මට හිතෙන්නේ ඒ විදිහට කියලා. සිරුවන් සරණයි.
ඒක එතකොට ඒක භව අපේ ජාතිය නිත්‍ය දෙයක් හැටියට ගන්නෙ නැතුව බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා ජාතියට හේතුව භවය. භවය හට ගැනීමෙන් ජාතිය හට ගන්න. ජාතිය හටගත්තා තරම් ජරා මරණය ඇත. ඒ වගේ
දැන් පොඩ්ඩක් ඔය විස්තර ටික අඩු කරලා දැන් මම අහන ප්‍රශ්නේ දැන් පංච උපාදානස්කන්ධය හටගන්න තැන මරණය කියන එක නෙවෙයි කියන්නේ ස්කන්ධ ටික හටගත්තා නම් මරණය ඊට වඩා වෙනස් විදිහක් පේන්නෙම නැද්ද ඒක වැරදි කියනවා නෙවෙයි මම හිතන්නේ ඊට වඩා වෙනස් විදිහක් පේන්නේ නැද්ද
මේ ethical හිමේදී කියන ධර්මතාවයද මේ ethical හි ජරා මරණ ඇත
තව අදහසක් කියන්නේ දැන් එතනදී අපිට මේ ওই දෙක වෙන වෙනම සලකනවා නම් අපිට විමුක්තියක් නැtei කියලා අදහසකුත් බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා නේද? එතකොට විකම එකට තියෙන්න ඕනේ කියන එක දෙකම එකට තියෙන්න ඕනේ කියන දෙක කාරණා දෙකක් අවස්ථා දෙකක් නැතුව එකට කාරණා දෙකක් එකට ಜಾති අතිතන ජරා මරණ කියන කාරණා ඔබතුම අහන්නේ ඔය ටිකේ වෙනස් විදිහක් දක්ින්න බැරිද කියන එක ඒකට ටිකක් තව හිතන්න වෙනවා
නෑ මං අහන්නේ ඔය ස්කන්ධ හටගත්තු නිසානේ මැරෙන්නේ කියන කතාවනේ ස්කන්ධ වලින් තොරව මරණය ගැන කතා කරන විදිහක් ඇත්තෙම නැද්ද
අවිද්‍යාව නිසා මරණය කියන්නේ මරණයත් ඇති වුණානේ ජාතියක් ඒ කියන්නේ අවිද්‍යාව නිසා මරණය ඇතිවීම නිසා මරණය ඇති වෙනවා කියලා එහෙම කියන්න බැරිද බුදුසමුගාමි මහත්මයා ඒ කියන්නේ එතනත්
ජාතියක් දාන්න ඔව් එතනින් හිතන්නකො බලන්න ස්කන්ධ ටික කොළුවේ තියාගෙනමනි මරණය කතා කරන්න යන්නේ ස්කන්ධ ටික ඔළුවෙන් අයින් කරලා මරණය කියන එක ඉපදුනේයි කියලා හොයන්
සංකාරයක් ඇති වෙන අවිද්‍යාව සත්‍යෙන් හටගත්ත සංකාරයක් නිසා ඒ කියන්නේ
මොකක්ද සංකාරය එතකොට
එතකොට මෙතනදී මට හිතෙන විදියට සිතුවිල්ලක් නේ හටගත්ත දැන් මරණයක් කියන අදහසක් සමන්ට හටගත්තා ඒ කියන්නේ චිත්ත සංකාරය කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර. එතකොට සිතෙන් උපද්දවගත අවිද්‍යාව මත ගොඩනගාගත් සංකාරයක්. සිතක් ඇතයි කියලා ගත්ත නිසා හටගත්ත දෙයක් කියන මම
මරණය කියන්නේ ධර්මතාවය. දැන් ස්කන්ධ වලින් තොරව නිකන් හිතන්නක මරණය කියලා ධර්මතාවයක් තියෙනවා. ස්කන්ධ දිනකොටම අපිට ඔළුවට මොකද්ද එනවා මං කියන්නේ අන්නේ ඒක ඔළුවට දාගන්න නැතුව මරණය කියන ධර්මතාවය ගැන විතරක් හිතන්න දැන් මරණය කියන්නේ ඵලයක් මරණය කියන ධර්මතාවය ලෝකෙට අයිතිද නැද්ද
මරණය කියන්නේ අවිද්‍යාවෙන් ඇතිවෙච්ච සංසාරයක්
තමයි හිතන්ට තමයි එන්න ඕන එතකොට ඕනම ධර්මතාවයක අපි සමුදේ හොයාගෙන යන්න ඕන අවිද්‍යාව දක්වා. මොකද ඒ ධර්මයේ සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන ධර්මතාවය දකිනවා. අපි හැමතිස්සෙම තව ලෝකෙට අයිති ධර්මතාවයක් හේතුව විදිහට දාන්න හදනවා. එතකොට අපිට මේ අවිද්‍යාව කියන එක වැහෙනවා. දැන් අර ඔබතුමිය පටන් ගත්තානේ හටගත්තේ දුක, පවතින්නේ දුක, නැති වෙන්නේ දුක කියලා ධර්මතාවය. මරණය කියන එකක් අපිට හටගෙන තියෙනවා. මරණය කියන එකෙන් මිදෙන්න නම් අපි මරණයේ සංකත බව, පටිච්ච සමුප්පන්න බව, අවිද්‍යා ප්‍රත්‍යයෙන් බව තේරුම් ගන්න ඕනේ. මොකද්ද මරණය? කියන්නේ ඇයි මරණය කියන එක ඉපදුනේ? මරණය කියන එක දුකයි. අපි මරණය දුකයි කියලා ඔළුවට දාගෙන තියෙනවා. ඒ දුක නෙවෙයි මේ. ඊට වඩා ගැඹුරු දුකක්. ගැඹුරු කියන්නේ දුක ආර්ය සත්‍ය පැත්තෙන්. ඒ මරණය කියන එක මොකද්ද කියලා සංකල්පයක් දාගෙනනේ අපි හිතන්නේ. ස්කන්ධ ටිකක් තියෙනවා, ඕක නැති වෙනවා, ඕක බිඳිලා යනවා. එහෙම නෙවෙයි. මරණය කියන එකක් අවිද්‍යාව මත උපද්දෝලා තියෙනවා. ඒ මරණය කියන එකත් අර වතුරේ බල්ලෙක් වගේ කියලා තේරුම් ගන්න ඕන. ඒකට වෙන වෙනම මේ අපි හදාගත්තු ලෝකෙට ඒව දාන එක නෙවෙයි. මරණය කියන ස්වභාවයම ජාති ධර්මයක්. අවිද්‍යාව නිසාම උපදින එකක්. අවිද්‍යාව වියදුන්නේ නැත්නම් මරණය කියන එකක් අදාළ වෙන්නේම නැහැ. වතුරේ බල්ලා වගේ. මේ නිරෝධ ධර්මයන් මෝඩකම මත උපද්දගෙන. අපි මරණය ගැන හිතන්න යන්නෙම ලෝකෙට අයිති මොකද්ද එකක් දාගෙන ඒකෙන් මරණය විස්තර කරන්න යනවා. එහෙම යන්නේ එපා. ඒ එහෙම තමයි ඉතින් පටන් ගන්නෙ. ඒ වුණාට මේ ලෝකෝත්තර දර්ශනයට එනකොට එක එක ධර්මතාවය වෙනම දකින්න පුළුවන් වෙන ඕන. මේක සංකතයි පටිච්ච සමුප්පන්නයි විද්‍යාවත්. අර පාඩම් කරපු වචන ටික දානවා නෙවි. ජාතිය නිසා මරණය කියනකොටම ඉතින් ජාතිය මොකද්ද කියලා ස්කන්ධ නෝන ඔය කැඩිලා බින්දලා නෝන කියලා වගේ අදහන්නේ දාන්නේ. එහෙම ඒ ජාතිය වෙන එකක්. ජාතිය මේ ඇතිකල්ලි නෙවෙයි කියන ධර්මතාවය ඉමස්සෙන් සතේ ඉඳන් හොති. දැන් මේ මරණය කියන ධර්මතාවය ඉපදීමට ජාතිය කියනවා. අපි ස්කන්ධ ඉපදීමට ජාතිය කිව්වා වගේ මරණය කියන එක ඉපදීමත් එතනක් ජාතිය. ඒ කියන්නේ ජාතිය තියෙනකන් තමයි මරණය තියෙන්නේ. කියන්නේ මරණය කියන එක උපත්න එක තියෙන හේතු තියෙනකන් මරණය උපදිනවා. ඒ හේතු ටික අපි අර අපේ දන්න එකට ගලපන්න යන්නේ නැපා. ඒකයි මං ඇහුවේ ස්කන්ධ වලින් තොරව මේ මරණය ගැන කතා කරන්න බැයිද කියලා. ඔකෝ ඒ හැම ධර්මතාවයකම දාන්න. ඒ කියන්නේ අවිද්‍යාවෙන් තොරව ඔය මේ ලෝකෙටයි කිසි දෙයක්. ඒ කියන්නේ මේ පටිච්ච සමුප්පාදේ වචන ගොඩක් තියෙනවානේ. තණ්හාව වෙන්න පුළුවන්, උපාදානෙ වෙන්න පුළුවන් නේද? භව වෙන්න පුළුවන්. ඔය එක එකක් වෙන වෙනම ගත්තොත් මතක තියාගන්න සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාවපත්තියෙන් කියන එක. හරි, පටිච්ච සමුප්පාදේ පාඩම් කරගත්තු වචන ටිකට ගැලපීම විතරක් නෙමෙයි. ඒකෙන් විතරක් හොයන්න යන්න එපා. මේ හැම එකක්ම මේ දුක්ඛාර සත්‍යයට යටත්. දුක්ඛාර සත්‍යයට යටත් කියන්නේ එතන අර ආර්ය සත්‍ය හතරම ඒක ධර්මතාවයක් තුල තියෙනවා. ද මරණය කියන ධර්මතාවය තුළ දකින්න පුළුවන් වෙනවා දුක විතරක් නෙවෙයි, දුකයි දුක්ඛ සමුදයයි නිරෝධයයි මාර්ගයයි හතරම. ඒකට තමයි සම්මාදිට්ඨිය වෙන්නේ. මරණය කියන එක දුක නම් මරණයයි මවා යෑම කියන්නේ මරණේ නූපදීම. ඒත් මරණේ නූපදීම තේරුම් ගන්න නම් මරණය ඉපදුන හැටි තේරුම් ගන්න ඕන. මරණය ඉපදුනේ අවිද්‍යාවෙන් කියලා තේරුම් ගන්න ඕන. අපි මරණය ලෝකෙට ඇවිත් වෙන එකකට සම්බන්ධ කළාට ඔක අහුවෙන්නේ නැහැ. ඒතර ඔන්නඔතන තියෙන අර ලෝකෙට අයිති දර්ශනේ, ලෝකෝත්තර දර්ශනේ වෙනසක්.
මා අදහස් කරන්නේ අපිට සලකන්නේ කියලා අවිද්‍යාව කියන දේ ප්‍රකටත්වයක් අරගෙන අවිද්‍යා ප්‍රත්‍යයෙන් සැකසුණ මේ සිතෙන් හට උපදවාගත්ත සංකාරයක් සිතවිල්ල. ඒක අවිද්‍යා ප්‍රත්‍ය මත නිසා ඒක සකස් වෙච්ච දෙයක්. ඒක අනිත්‍යයි. අනිත්‍ය නිසා
නෑ ඔය ඔය ආයි දැන් අර පුරුදු කරපු එකට දානවා. සිතෙන් හටගත්තු එක අනිත්‍ය වෙන නිසා ඒ නිසා ඒ නිසා එහෙම එහෙම නෙමෙයි. මරණය කියන එක අවිද්‍යා ප්‍රත්‍යයෙන් එච්චරයි. ඒ සිතෙන් හටගත්තා කියවහන් ඊළඟ ප්‍රශ්නේ එනවා. සිතෙන් හටගත්තානේ, සිත තියෙන්නේ කොහෙද කියලා සිත ගැනත් ඉතින් හොයන්න තියෙනවා. ඒ දාන හැම එකේම හිත තියෙන්නේ කොහෙද? ඔබ හිතේ තමයි තියෙන්නේ, එළියේ නැහැ කියලානේ අපිට හිතන්නේ. ඒ එතනත් තව අඩුවක් තියනවා කියන එක තේරුම් ගන්න. හිතේ තියෙනවනේ ඉතින් එළියේ නැති වුණාද? ඒකත් ඇති ලෝකෙට අහුවෙන්නේ. හරි, අපි ඊළඟ පියවර වෙන්න ඕන හිතේ හැදුවේ කොහමද? හිත කියන්නේ මොකද්ද? ඒකත් අර ධර්මතාවයමයි ඉතින්. සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාවපත්තියි. ඒත් ඒක දැක්කහන් හිතේ උපන්න කතාවක් ඔතෙන්ට දාන්නත් බෑ. ඒකත් තව වතුරේ හදපු බල්ලෙක්.
ඒකෙන් මහත්මයා ප්‍රඥප්තියින් ඉක්මවන ලෙසට මානසිකාරයක් පවත්වන්න ඕනේ කියලා කියන්නේ.
අපි පවත්වන්න ඕන එක නිවේවි කියන්නේ මේක තේරුම් ගන්න අපි යන්නවන කොතෙන්ද කරන්න ඕන වැඩේ නිවේවි කියන්නේ අපේ දෘෂ්ටිය අපි දැක්ම නිවැරදි කර ගන්න ඕන. දැනට අපිට දැක්මක් ඇවිල්ලා තියෙනවා සමහර විට මේ ටික හිතේ හැදුනා එළිය නැහැ කියලා. ඒ හිතේ හැදුන එකත් හැදෙන්න ධර්මතාවයක් තියෙනවානේ. හිත කියලා එකක් අපි හදාගෙනනේ. එතනම කරන්න ඕන. ඒකත් අර ධර්මතාවයයි. මම මොකද හිත කියන එකත් ලෝකෙටයි තියෙන්නේ. අපි හිත කියන එක ලෝකෝත්තර කියලා කියන්න බෑනේ නේද? අපි හිතේ හැදුවා කියලා ලෝකෙන් ඈතර වෙන්න බෑ. හිත කියන්නේ ලෝකයක්. ඉතින් මේ ටික මම කිව්වේ ඒකේ. තව තව දැන් ඕක කරගෙන යනකොට තව තව දේවල් තේයි. අපි අර බලන විදිහ ටික හරි එකපාර හරි වෙනස් වෙන්න ඕන. ඒ ලෝකෝත්තර දර්ශනය කියන්නේ අපි හිතන විදිහ නෙවෙයි. ඒක ගලපන්න නම් අර ධර්මයටම ගැලපෙනකොට අපිට පේනවා මේ මේකේ තව මොකද්ද අඩුවක් තියෙනවා. තව මොකද්ද අඩුවක් තියෙනවා. තාම දන්නේ නැහැ කියන තැනම පේනවා. ඒක පේනවා නම් හොඳයි. ඒක ප්‍රඥාව. මේක දුක් වෙන්න නෙමෙයි ඒකට සතුටු වෙන්නයි ඕන. දන්නේ නැහැ කියලා දකින එක ප්‍රඥාව කියන තැනින් මම තේරුම් ගන්න. හොඳයි මම හිතන්නේ අපිට කාලය අවසන් වගේ අවසන් කරමු නේද? පෙරන් සරණයි.
හොඳයි රවි මහත්මයා. එහෙමනම් අවසන් කරමු. ඇත්තටම මට රවි මහත්මයා පොඩ්ඩක් මතක් වුණේ අද ඔබතුමා මේ අර වංගීස හාමුදුරුවොත් එක්ක කරපු සාකච්ඡාවක් දාලා තිබුණා. මේ ඒකෙත් ඔය ඕකමයි කතා කරන්නේ. නමුත් අර වෙන වචන වලින් ඔබතුමා කියන දෙම ඒ හාමුදුරුවොත් එතන සඳහන් කරන්නේ ඒ වගේම දෙයක් නේද දැන් ඔය ඔබතුමා කිව්වේ? ඒකම තමයි මේ ඔය ජරා මරණ ගැන මේ එකක් දාලා තිබුණානේ ඔබතුමාගේ වෙබ්සයිට් එකේ.
ඔව් ඒක අහනවා නම් හරි වටිනවා. ඒක ගැන ඒකෙන් පස්සේ අපි සාකච්ඡාවක් කළා. ඒක තව දවස් දෙක තුනකින් සමහර විට ඒක වැටෙයි.
ඒකම මේ හරිම ලස්සනයි මේ සාකච්ඡාවත්. අර දැන් ඔබතුමා අන්තිමට කියපු තැනට තමයි මම හිතන්නේ හාමුදුරුවෝ ආවේ. මේ තව ටිකක් මම හිතන්නේ හාමුදුරුවෝ තව ඉස්සරහට කතා කරන්න නැතුව පස්සේ කතා කරමු කියලා වගේ මට තේරුනේ නැවතුවා වගේ.
ඔව් ඔබතුමිය තමන් නොට් වෙන්නේ නැති උන්වහන්සේ කිව්වා මේ කතා කරන්නේ චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව හරිය. එහෙනම් ගුරු වැඩිද දන්නේ නැහැ කියලා. කියන්නේ දැන් අපි තාම මේ කායනුපස්සනාව හරියෙන්නේ මේක විස්තර කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඕකේ ඒකයි මම අර ඉස්සෙල්ලා අහපු මහත්මයටත් කියන්න ඕන. අපි දැන් සිතපැත්ත තාම බලලා නැහැ. එතනත් අපි දකින්න ඕන. එතනත් තියෙන්නේ අවිද්‍යාවමයි කියන්නේ ඒක.
එහෙමයි. ඔව්.
ඒක ක්‍රමක්‍රමයෙන් එන්නත් ඕන. ඒක පරිදි සිම්මල් මේ කෙලවර තේරුම් ගන්නත් අපහසුයි. ඒතර මොහොදු එතලේ ඉඳන් ගැඹුරට යනවා කියලා හිතාගෙන ටිකෙන් ටික තේරුම් ගන්න බලමු නේද? මේ මංසරණයි.
තේරුවන් සරණයි රවි මහත්මයා. එහෙමනම් ඔබතුමාටත් ඇත්තටම ගොඩාක් පිං. අදේ පාන්දරින්ම අපිත් එක්ක මේ ගොඩක් වැඩ කටයුතු තියෙද්දිත් එහෙම සම්බන්ධ වෙලා අපිට මේ කරන උපකාරයට. ඉතින් අපි මේ රැස් කරගත්ත මේ සියලුම ධර්ම ශ්‍රවණය කිරීමෙන් අප ලබාගත්ත මේ සියලුම පිං ඔබතුමාටත් ඔබතුමාගේ ගුරුවරයන්ටත් දෙමව්පියන්ටත් මියගිය ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබතුමා ප්‍රාර්ථනීය බෝධියකින් ඉතාම කෙටි කාලයකින් සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධය පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා සියලු දෙනාම වෙනුවෙන්ම මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එහෙමනම් අපි මේක අවසන් කරමු. රවි මහත්මයා තෙරුවන් සරණයි. හැම දිනාටම තෙරුවන් සරණයි.
හොඳයි. ඔබතුමිය ඇතුළේ ඉතින් මේ වැඩසටහනක් මෙහෙම පවත්වන්න සහ සම්බන්ධ වුණ හැමෝටම අපි හැමෝම රැස් කරගත්තු පින් අනුමෝදන් වෙලා එක්මන් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි.